ප්‍රශ්න අංක 6 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට.
Honorable Speaker, I am asking these questions from
Honorable Prime Minister.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අංක 1 ඔව් 2026 වසරේ පළමු භාගය තුල සමුචිත ඉන්ධන ආනයන වියදම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3168ක් වූ අතර එය 2025 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1995කට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ලෙස වාර්තා වේ. ප්‍රශ්න අංක 2 2026 වසරේ මැයි මාසයේදී මහා බැංකුව එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම අංක 100කින් 8.75ක් දක්වා ඉහළ නංවමින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරන ලදී. දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ මතුවෙමින් පවතින අවදානම් පිළිබඳව මහා බැංකුව තවදුරටත් සුපරීක්ෂාකාරීව ඇගීමට ලක්කරන අතර දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා සුදුසු පරිදි තවදුරටත් ප්‍රතිපත්තිමය පියවර ගැනීමට සූදානම්ව සිටී. ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම සඳහා රජය විසින් පෙර පැවති QR කේත ක්‍රමය මෙන්ම වාහනාංකය පදනම්ව ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය 2026 මාර්තු මාස සිට වහාම ක්‍රියාත්මක කරන ලදී. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රජය විසින් රුපියල් බිලියන 100ක සහන පැකේජයක් 2026 අප්‍රේල් මස ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රශ්න අංක 3 පහත සඳහන් උපාය මාර්ග ගෙන තිබේ. විවිධ සැපයුම් මාර්ග හරහා ලබාගත හැකි විකල්ප බොරතෙල් වර්ග වෙත අවධානය යොමු කර ඇත. එහිදී සාමාන්‍යයෙන් සපුගස් කන්ද පිරිපහදුවට ආනයන කරන මර්බන් වර්ගයේ බොරතෙල් වලට අමතරව WTI, මිරි ලයිට් සහ සහරන් බ්ලෙන්ඩ් යන බොරතෙල් වර්ග සඳහාද තනි ටෙන්ඩර් මගින් ලංසු කැඳවන ලදී. තවද එම අවස්ථාවේ බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ නම්‍යශීලීභාවය ඉහළ නැංවීම සඳහා නැවෙන් නැවට තෙල් මාරු කිරීම STS ක්‍රමවේදයටද ඉඩ ලබා දෙමින් එම ටෙන්ඩර් කඳවන ලදී. ප්‍රශ්න අංක 4 ඍජුවම තක්සේරු කර නොමැත. ප්‍රශ්න අංක 5 ඔව් ශ්‍රී ලංකාව සඳහා ආනයන කෙරෙහි එල්ලවන ප්‍රධානතම බලපෑම වන්නේ ආනයනික භාණ්ඩවල ගොඩබෑමේ පිරිවැය ඉහළ යාමයි. ඉන්ධන ආහාර ද්‍රව්‍ය පොහොර කාර්මික අමුද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව සාගල ප්‍රවාහනය මත බෙහෙවින් යැපෙන වෙළඳ භාණ්ඩ සහ අතරමැදි යෙදවුම් සඳහා මෙය විශේෂයෙන් බලපානු ඇත. අපනයනවලට අදාළව ගත් කල ඉහළ යන ප්‍රවාහන සහ රක්ෂණ පිරිවැය හේතුවෙන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන විදේශීය වෙළඳ පොළවල් වෙත සැපීමේ පිරිවැය ඉහළ යා හැකි අතර එමගින් අපනයනකරුවන්ගේ ලාභ ආන්තික සහ මිල තරඟකාරීත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වේ. ජාත්‍යන්තර ගැණවුම් කරුවන් භාණ්ඩ සැපීමේ මිල සහ ඒ සඳහා වන පුරක කාලය පිළිබඳ වඩාත් සංවේදී වන ඇඟලුම් තේ සහ රබර් වැනි අපනයන ක්ෂේත්‍ර සඳහා මෙය විශේෂයෙන් බලපා හැකිය. ප්‍රශ්න අංක 6 කලාපීය සහ ජාත්‍යන්තර සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ගැටුමේ බරපතල ඇඟවුම් සැලකිල්ලට ගනිමින් අර්ථවත් සංවාදයක නිරත වන ලෙස සහ ගැටුම් අවම කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටමින් අවශ්‍ය අවස්ථාවන්හි මැදිහත් වීම. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශ්වකරු අතර මෙන්ම විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ මැද පෙරදිග රටවල ඔහුගේ පාර්ශ්වකරුවන් අතර අවශ්‍ය අවස්ථාවන්වලදී දුරකථන සංවාද සඳහා සැලසුම් ලබා දීම සහය සැලසීම. මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්ඩලය හරහා ගැටුම් වලින් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කොන්සියුල සහාය සහ සුබසාධක සහාය සැපීම සම්බන්ධීකරණය කිරීම හා අවශ්‍ය පරිදි කාලෝචිත තොරතුරු ලබා දීම. තවද මැද පෙරදිග යුද ගැටුම් ආරම්භයේ සිට විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල සහ අදාළ අංශයන් සම්බන්ධීකරණය කරමින් අදිසි ප්‍රතිචාර ඒකකයක් පවත්වාගෙන යන ලදී. එසේම ගැටුම් පවතින කලාප තුළ ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් සිය රටට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවන්හි එම කටයුතු අදාළ විදේශ රාජ්‍යයන්හි බලධරයන් සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සැපීමද සිදු කරන ලදී. මෙම යුද ගැටුම් තීව්‍ර වූ අවස්ථාවන්දී ගුවන් ගමන් ක්ෂණික අත්හිටුවීම් සහ බාධා සිදුවීම් හේතුවෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් සිය රටට යැවීම සඳහා අවශ්‍ය ගුවන් සේවා සමග සාකච්ඡා පවත්වමින් සහ ඔවුන්ගේ රටට යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණ කටයුතු සැලසීම මෙම හදිසි ප්‍රතිචාර ඒකකය විසින් සිදු කරන ලදී. ප්‍රශ්නාංක A1 ගෝලීය තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අපේ රටට විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, ඉන්ද මේ සියලුම ප්‍රශ්න පොදුවේ මේ ගෝලීය රටවල් බොහොමයකට අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතර ඉන්ධන ආනයන වියදම ඉහළ යෑම, වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පිලූත් පුළුල් වීමත් ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදම ඉහළ යෑම, අයවැය තුළ පරතරය පුළුල් වීම, වෙළඳාමට ඇතිවෙන බලපෑම්, මෙවැනි තත්ත්වයන් අද අපේ රටට විතරක් නෙවෙයි සීමා වෙලා තියෙන්නේ. ගෝලීය වශයෙන් මේ සිද්ධ වෙන සියලු දේ අපි වගේ රටකට කළන්න පුළුවන් වෙන්නේ නිරන්තරයෙන් මේක නිරීක්ෂණය කරමින්, ඒක ඔබ්සර්ව් කරමින්, ඇනලයිස් කරමින්, දත්ත හරියට ලබා ගනිමින්, අවශ්‍ය අවස්ථාවන්හිදී මැදිහත් වීම, ඒ බලපෑම ජනතාවට වෙන්න පුළුවන් බලපෑම අවම කිරීම සහ ජනතාවට වෙන බලපෑම් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් සකස් කිරීම සහ ඒකට සූදානම් වීම තමා ගරු කථානායකතුමනි මේක කරන්න වෙන්නේ. අපි මේක සිද්ධ වෙන්නේ මේ සමස්ත ගෝලීය ආර්ථිකයට බලපාන තත්ත්වයක් තුල සහ ශ්‍රී ලංකාව වැනි රටක් එවැනි තත්ත්වයන් තුල ගෝලීය තත්ත්වයන් හොඳට නිරීක්ෂණය කළ යුතුයි. අපි දකිනවා අපේ අසල්වාසී රටවලත් විවිධ ප්‍රශ්න මතු වෙලා තියෙනවා. මේවා කොහොමද අපේ රටට බලපාන්නේ කියන එක පිළිබඳවත් අපි හොඳ අවබෝධයකින් තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
ஒரு சபாநாயகர் அவர்களே, நான் என்னுடைய முதலாவது வினாவை கேட்கின்றேன். சர்வதேச சூழ்நிலையால் இலங்கைக்கு ஏற்படக்கூடிய பொருளாதார பாதிப்புகளை எதிர்கொள்வதற்காக நமது அரசாங்கம் இதுவரை எடுத்துள்ள முன்னெச்சரிக்கை நடவடிக்கைகளை நான் மனதார பாராட்டுகின்றேன். குறிப்பாக எரிபொருள் விநியோகம் மற்றும் நாட்டின் அத்தியாவசிய தேவைகளை பாதுகாப்பதற்கு நமது அரசாங்கம் முன்னெடுத்துள்ள நடவடிக்கைகள் மக்களுக்கு நம்பிக்கையை ஏற்படுத்தியுள்ளன. இருந்தபோதும் தற்போது சர்வதேச சந்தையில் ஏற்பட்டுள்ள மாற்றங்களினால் எரிபொருள் விலை, போக்குவரத்து செலவு மற்றும் அத்தியாவசிய பொருட்களின் விலைகள் தொடர்பாக பொதுமக்கள் மத்தியில் ஓரளவு கவலை நீடித்துள்ளது. இந்த நிலை தொடர்ந்தால் குறைந்த வருமானம் பெறுகின்ற குடும்பங்கள், விவசாயிகள், மீனவர்கள் மற்றும் சிறு தொழில் முனைவோர் அதிகமாக பாதிக்கப்படக்கூடும். எனவே தற்போதைய நிலைமைகளை கருத்தில் கொண்டு பொதுமக்கள் மீது ஏற்படக்கூடிய இந்த பொருளாதார சுமையை குறைப்பதற்காக நமது அரசாங்கம் எடுக்கின்ற அடுத்த கட்ட நடவடிக்கைகள் தொடர்பாக பிரதமந்திரி தெளிவுபடுத்தி இருக்கின்றார். அதுவாக மேலதிகமான நடவடிக்கைகள் இருக்கிறதா என்பதையும் நான் இதிலே கேட்க
விரும்புகின்றேன்.
ගරු කථානායකතුමනි, එතන ප්‍රශ්නේ මට පැහැදිලි වුණේ නැහැ. එතුමා නගන නිශ්චිත ප්‍රශ්නයක්
ගරු මන්ත්‍රීතුමා
මතු කරේ නැහැ නේද?
Can you clearly mention the question?
අදහසක් ප්‍රකාශ කරා ප්‍රශ්නයක්.
இந்த விலை மாற்றங்கள் தொடர்பாக கௌரவ பிரதமந்திரி அவர்கள் தெளிவான பதிலை வழங்கியிருக்கின்றார். இருந்தபோதும் இந்த மக்கள் மத்தியில் இருக்கின்ற சில கேள்விகள் இருக்கின்றன. இப்படியான நிலைமை
தொடர்ந்து
நீடிக்கின்ற குறைந்த வருமானம் கொண்ட குடும்பங்கள் பாதிப்படைகின்றன. எனவே அது தொடர்பாக ஒரு நீண்டகால திட்டம் ஒன்றை எடுப்பதற்கான நடவடிக்கை இருக்கிறதா என்பதை நான் கேட்டுக்கொள்கின்றேன்.
பிரைம் மினிஸ்டர்
පැහැදිලි කරු කථානායකතුමනි, මේ අවුරුද්දෙත් බිලියන 100ක සහන පැකේජයක් ඒ වෙනුවෙන් රජය වෙන් කළා තියෙනවා. එතකොට ඒ අනුව තමයි අපි උදාහරණයක් ඇටියට ඉන්ධන මිල සහනයක් නිශ්චිත ක්ෂේත්‍රවලට ලබා දීලා තියෙනවා. විදුලි බිල ඉහළ යෑමත් සමගම අඩු ආදායම් ලාභී හෝ ඉන්ධන විදුලිය අඩුවෙන් පාවිච්චි කරන යුනිට් 180ට අඩුවෙන් පාවිච්චි කරන පවුල් සඳහා සහනයක් දීලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ආහාර සුරක්ෂිතතාවයට හානියක් නොවන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අපි ඒ වගේම තමයි අස්වැසුම වැනි සහන සේවාවන් ඒ සහනාධාර කාලය අපි දික් කරලා තියෙනවා. යම් නිශ්චිත කාලයකට සීමා වෙච්ච ඒ සහනාධාර දිය යුතු කාලය අපි දීර්ඝ කරලා තියෙනවා. ගරු කථානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා.
சபாநாயகர் அவர்களே, என்னுடைய கேள்விகளுக்கு கௌரவ பிரதம மந்திரி அவர்கள் தெளிவான பதில் வழங்கியிருக்கின்றார். அவர்களுக்கு நன்றி கூறுகின்றேன்.
பிரஷ்ன அங்கா ஹத்த கரு சுசாந்த குமார நவரத்ன மகதா குஷிகர்ம பசு சம்பத் இடம் சா வாரி மார்க அமாத்துமா கேசிமட்டு
அஹனா கரு கதாநாயகம்
கரு நியூஜ் அமாத்துமா
கரு கதாநாயக துமணி சுசாந்த குமார் நவரத்ன மந்திரிமா எதிர்பார்த்த பிரஸ்னிட்ட பிலித்துற ආයක පස් පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ තිබේද කියලා අහන්නේ. ඔහු පස් පරීක්ෂා කර පොහොර නිල් යෙදීම සඳහා ක්‍රමවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පවතිනවා. රෝම දෙක ඒ ක්‍රමවේදී කුමක්ද කියලා අහනවා. පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරීන් ගොවින් හෝ වෙනත් පාර්ශ්වයම් විසින් ගොවි ක්ෂේත්‍රවලින් ලබාගන්නා පස් සාම්පල සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පාංසු රසායනාගාර වෙතින් විශ්ලේෂණ වාර්තා ලබාගත හැකි. පස් සාම්පල් ලබාගන්නා ආකාරය පිළිබඳව ව්‍යාප්ති නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා අත්පත්‍රිකාද මුද්‍රණය කර බෙදාහැර ඇත. එසේම ගුවන් විදුලි ආදී මාධ්‍ය පාවිච්චි කරමින් රැස්වීම් පාවිච්චි කරමින් දැනුවත් කරන කිලිම කරනවා. එලෙසම ලබාගන්නා පස් සාම්පල නිවරදිව ලේබල් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රසායනාගාර වෙත ලබා දෙනු ලබනවා. අයික් පස් නියදියක් පරීක්ෂා කිරීම සඳහා රුපියල් 290ක් වැනි සහනදායි මුදලක් අය කරන අතර එම මුදල පාංසු රසායනාගාරයේ අයත් ආයතනයට හෝ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ ගිණුම් අංකයට ගෙවා ලබා ගන්නා ලද රිසිප්පත සමග පස් නියදිය රසායනාගාරය වෙත බාර දෙන්න පුළුවන්. රසායනාගාර මගින් එම පස් සාම්පල පහත පරාමිතින් සඳහා විශ්ලේෂණය කරනු ලබයි. 1. pH අගය, 2. ලවණතාවය, 3. ශාකයට ලබාගත් හැකි පොස්පරස් පෝෂක ප්‍රමාණය, 4. ශාකයට ලබාගත හැකි පොටෑසියම් පෝෂක ප්‍රමාණය, 5. පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. පස් පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව ගොවීන් විසින් වගා කිරීමට සැලසුම් කරන භෝග සඳහා පොස්පරස් හා පොටෑසියම් පෝෂකයන්ට අදාළ පෝර නිර්දේශ නිකුත් කරනු ලැබේ. තවද පසේ ආම්ලිකතාවයේ නිවරදි කිරීම සහ කාබනික ද්‍රව්‍ය යෙදීම සඳහාද නිර්දේශ ලබා දෙන අතර වගා භූමියේ ලවණතාවයේ ඇති නොවන පරිදි වගා භූමියේ නිසි ලෙස සකස් කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබා දෙනු ලබනවා. මෙම විශ්ලේෂණ දත්ත පදනම් කරගෙන පසේ පවතින පාංශු ගැටලු निराකරණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගොවීන් වෙත ලබා දෙනවා. පස් විශ්ලේෂණ වාර්තාව ලබා දීමට සති 3ක පමණ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ මන්ත්‍රීතුමා අහනවා පස් පරීක්ෂාවේ පරීක්ෂා කිලිමේ අරමුණ මොකක්ද කියන කාරණේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආහාර භෝග සඳහා භෝග අවශ්‍යතා හා වර්ධන අවධි අනුව පෝර නිර්දේශ සකස් කර ඇත. පස් පරීක්ෂාව මගින් පසේ අඩංගු පොස්පරස් සහ පොටෑසියම් වැනි පෝෂක ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි බැවින් පසෙහි එම පෝෂක ප්‍රමාණවත් ලෙස පවතින අවස්ථාවලදී නිර්දේශිත පොහොර ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබේ. ඊළඟට පසේ ආම්ලිකතාවය කියන්නේ pH අගය පරීක්ෂා කිරීම මගින් එය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දෙයි. පසේ ආම්ලිකතාව නිවැරදි කිරීම මගින් භෝග සඳහා යොදන පොහොරවල කාර්යක්ෂමතාව වැඩිවන අතර පොහොර අපතේ යාම සහ භෝගවලට විෂවීම් ඇතිවීම අවම වී බොහෝ ආහාර භෝග සඳහා සුදුසු pH අගය 6-7 වී පස් පරීක්ෂාව මගින් පසේ ලවණතාවය වැනි පාංශු ගැටලු හඳුනාගෙන ඒවා අවම කිරීම සඳහා උපදෙස් ලබා දී පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කිරීම මගින් යෙදිය යුතු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ නිර්දේශ ලබා දී පස් පරීක්ෂා කර නිවැරදිව පොහොර යෙදීම මගින් භෝගවල පෝෂක ඌනතා හෝ විෂබීම් අවම කරයි. පොහොර අපතයාම අවම කරන අතර අධික පොහොර භාවිතය නිසා ඇතිවිය හැකි පාංශු හා පාරිසරික ගැටලු අවම කරයි. පොහොර සඳහා වැයවන පිළිවය අවම කරයි. අසන්න සහ භෝග නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නම්මයි. අධික පොහොර භාවිතය හේතුවෙන් රෝග හා පලිබෝධ හානි වැඩිවිය හැකි බැවින් පස් පරීක්ෂා කර නිවැරදි පොහොර යෙදීම මගින් රෝග හා පලිබෝධ හානි අවම කර පලිබෝධ නාස් අවමකර පලිබෝධ නාසක භාවිතය අඩු කරයි. පස් පරීක්ෂා කර නිසි ලෙස පෝරේදීම මගින් පසේ සෞඛ්‍ය තත්ත්වය සහ පසේ රසායනික භෞතික හා ජෛවීය ගුණාංග වැඩි දියුණු කර සාරවත් පසක් ගොඩනැගීමට දායක වේ. හතරවෙනි ප්‍රශ්නේ, එතුමා අහන්නේ මේ විද්‍යාගාර ගාන පස් පරීක්ෂා කිරීමට අදාළ ස්ථාපිත කරලා තියෙන විද්‍යාගාර කොපමණද කියලා. පිළිතුර, පර්යේෂණ මධ්‍යස්ථාන තුල 12ක් තිබෙනවා, අන්තර් පළාත් තුල 2ක් තියෙනවා, පළාත් සභා මට්ටමින් 20ක් තියෙනවා. ඊළඟට එමෙ ස්ථාන කවරේද කියලා අහනවා. ඒක ලයිස්තුව මතුමා තියෙනවා. ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන් අවශ්‍ය නම්, ඒක සභාගත කරන්න පුළුවන්. ස්ථාන ටික තියෙන ඔක්කොම. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ පස් සාම්පල් සංඛ්‍යාව. එමෙ පස් සාම්පල් ලබාගෙන නැති ස්ථාන අනුව ඊට අදාළ ප්‍රශ්නේ, ඒකට අදාළව වගුවේ තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ පහුගිය මාස කීපය ඇතුළත පමණක් පස් සාම්පල් 23,090ක් පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. මේ ක්‍රියාවලිය ඉදිරියට යනවා. ඊට පස්සේ ආයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ විශේෂයෙන්ම පිළිතුර ඇතුලේ බොහෝ සාධනීය කාරණා තිබ්බා. මේ වෙනකොට රටපුරා විශේෂයෙන්ම අන්තර් පළාත් පළාත් ඒ වගේම ඇතුලේ මේ ඉදි කරලා තිබෙන පර්යේෂණාගාර වල බොහෝ පහසුකම් අඩු ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා පස් පරීක්ෂා කරන්න යනකොට, සමහර පස් සාම්පල් ගන්න යනකොට, නියදි ලබා ගන්න යනකොට ඒ නිලධාරීන් මුහුණ දෙන ගැටලු, ඒ වගේම ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු. මෙන්න මේ පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන්, පහසුකම් ලබා දීම වෙනුවෙන් මේ වෙනකොට දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා මම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔයත්තටම ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. එහෙම ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටලු අපි හඳුනගෙන තිබෙනවා. ඒ අනුව වට අපි පිළිතුරු සපයමින් තිබෙනවා. ඊයේ දවසෙත් අපේ ලාල්කාන්ත අමුතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡා මත තිබුණා. ඒක විෂය පතිකට අදාළ විතනදී ගැටලු විශාල ප්‍රමාණයක් ආවා. ඒ අනුව පහුගිය කාලවල රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරේ නැහැ. අවුරුදු පහක නිවාඩුවක් දුන්නා. ඊට පස්සේ වන්දි අරගෙන යන්න පුළුවන් කියන අවසරයක් දුන්නා. 2016න් පස්සේ විශ්‍රාමයට උප පිළිබඳ ප්‍රශ්න ඇති කළා. ඒ තත්ත්වයන් ඇතුලේ ඉස්තන් ගොඩාක් රාජ්‍ය සේවය නිර්මාණ වෙලා තියෙනවා. ඒක කුෂ්කර්ම අමාත්‍යාංශයටත් අදාළයි. ඒ සියල්ල මේ වෙනකොට අපි ක්‍රමානුකූලව නිවැරදි කරමින් තිබෙනවා. ඇත්තරම මේ විද්‍යාගාරවල ගත්තහමත් විද්‍යාඥයින්ගේ සහ සේවකින්ගේ ආඩුවක් හිගයක් තියෙනවා. ඒ ටික සම්පූර්ණ කිරීම සඳහා තීරණ අරගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේට අදාළ අනිකුත් පහසුකම්, ඇත්තරම පහුගිය කාලවල අවශ්‍ය මුදල් වෙන් කරලා තිබුණේ නැහැ අවශ්‍ය ප්‍රමාණයට. ඒ සියලු ගැටලු අපි හඳුනගෙන ඒ කටයුත්ත මේනකොට යාවත් කාලීන කරමින් තිබෙනවා. ඉදිරියේදී අපිට ඒ ගැටලු ටික නිරාකරණය කරගන්න පුළුවන් වෙයි. මේක වැදගත්කම අපි දකිනවා මන්ත්‍රීතුමා. මේ වෙනකොට ඇත්තරම වී අස්සන්නෙම ගත්තොත් එහෙම යාය වැඩසටහන යටතේ අපි යාය 500ක් පටන් ගත්තා. මේ යාය 500ේ අපි පොදුවේ ගත්තොත් එහෙම අස්සන්න වැඩි කරගෙන තියෙනවා. අපි බිමට ගියා. අපි නිලධාරීන්ගේ සංඛ්‍යා දත්තා 90ක්, ගොවි ජනතාවගේ සංඛ්‍යා දත්තා 90ක්, අපි හෙක්ටයාරකින් සාම්ප්‍රදායිකව ලබා ගන්නතු අස්සන්නට වඩා සැලිකුතු අස්සන්නක් වැඩි කරගෙන තියෙනවා. ඒ අස්සන්න වැඩි කර ගැනීම සඳහා ක්‍රම කීපයක් අනුගමනය කරලා තියෙනවා. ඒ ක්‍රමවලින් ප්‍රධානම එකක් තමයි මේ පස පරීක්ෂා කිරීම. ඒ වගේම තමයි ලොකුලුණු වගාවේදී අපි සාම්ප්‍රදායිකව වගා කරලා ලබා ගන්න අස්සන්න දෙගුණයක් කරගෙන තියෙනවා. ඒතකොට ඒකෙදී අපි තාක්ෂණික ක්‍රම අනුගමනය කරලා තියෙනවා. ඒ තාක්ෂණික ක්‍රමවලින් ඒකේ ප්‍රධානම එකක් තමයි පස පරීක්ෂා කරලා මේ පොහොර අදාළ විදියට නිර්මිත විදියට පෝර යොදනක. ඒකෙදි පොටෑසියම් සහ පොස්පරස් සලකුතු ප්‍රමාණිකින් අඩු කරන්න පුළුවන්. ඒවාගේම තමයි ඒ අදාළ ප්‍රමාණයට පෝර ටික යෙදුනට පස්සේ භෝගවලට එන ලෙඩරෝග අඩුයි. ලෙඩරෝග අඩුවෙනකොට යොදන්න තියෙන කෘමිනාශක ඒවත් අඩුවෙනවා, අසන්න වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේක ප්‍රතිඵල අපි මේනකොට ප්‍රායෝගිකව කෘෂිකර්ම අමාත්‍යාංශ විදියට රටට පෙන්නලා තියෙන තත්වයක් ඇතුළේ ඔබතුමා මේ කියපු කාරණේට අදාළව අපි විශේෂ අවධානයක් යොමුලා තියෙනවා. ගැටළු ටිකක් ඉදිරියේ
මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ ඒ හා සමාන එකක්. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දිස්ත්‍රික්කයකට අපි දන්නවා අපේ රටේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක මේ 25න් දිස්ත්‍රික්ක මම හිතන විශාල ප්‍රමාණයක් තන කෘෂිකර්මාන්තයත් එක්කම ගැට ගැහිලා ගොවි ජනතාව තමන්ගේ ආර්ථිකය සරු කරගන්න දිස්ත්‍රික්ක. ඒතර ඒකේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපට මේ පස් පරිශන මධ්‍යස්ථානවල ප්‍රමාණය හරි අඩුයි බොහෝ දිස්ත්‍රික්කවල. ඒතර සමහර ගොවි ජනතාව පස් සාම්පල් එකක් අරගෙන කිලෝමීටර සමහර විට 100 යන්න ඕන එකම තියෙනවා. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙලක් තියෙනවද මෙතනින් එහාට අවම මේක අපි විශ්වාස කරනවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමටවත් මේක පළල් වෙන්න තියෙනවා නම් ව්‍යාප්ත වෙන්න තියෙනවා නම් හොඳයි. මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමතියි.
කරුණු විජයමාත්තුමා.
ඔව්, ඇත්තටම මන්ත්‍රීතුමනි, ඔයිට අදාළ අපි සාකච්ඡා 3-4ක්ම අමාත්‍යාංශ මට්ටමින් අපේම මැදිහත්වීම යටතේ කරලා තියෙනවා. ඊට අදාළ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉලක්කයක් තියාගෙන තියෙනවා. මේකෙදි පස පරීක්ෂා කිරීම පළමුවෙන්ම වීවගාවට අදාළව අවසන් කර ගැනීම, ඉන් පස්සේ අනිකුත් භෝග වලට අදාළ අනිකුත් ගොඩ ඉඩම් වලට අදාළව මේ කටයුත්ත අත ගහනද, එතකොට ඊලක්කයට යන්න නම් ඔබතුමා කියපු කාරණේට අනිවාර්යයෙන් මත ගහන්න ඕනකම තිබෙනවා. අපි පළවෙනි පියවර විදියට අපේ තිබෙන ආයතන ටික තියෙන විද්‍යාගාර ඒව ටික යාවත් කාලින කරලා ඒව ගඩුපාඩු කන් ටික සම්පූර්ණ කරන එක තමයි කරන්නේ. ඊට අමතර වශයෙන් විශේෂයෙන්ම තව මේක ඇත්තටම ව්‍යාප්ත වෙන්න ඕනකම තිබෙනවා, විමධ්‍යගත වෙන්න ඕනකම තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන මන්ත්‍රීවරයෙක් වශයෙන්ුත් ඔබතුමා මේ පිළිබඳව ඔබතුමාට අදහසක් තියෙනවා. ඒ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම මේ ආයතන තවදුරටත් පළල් කිරීමේ කටයුතු ඉදිරියේදී සිද්ධ කරනවා.
ප්‍රශ්නාංකාට ගරු MS උදුමා ලැබී මහතා ආරක්ෂක අමාත්‍යාංශය ඇසීමට.
ගෞරව සභානායකර අවර්ගලේ එනද කේළුවෙලි කේකුතේ.
ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමා මේ පිළිතුරු ගරු උදුමා ලැබේ මන්ත්‍රීතුමා අනි ගරු නිජාර්ථමත්තුමා
උදුමා ලැබේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ එක පිළිතුර 2025 වර්ෂයේදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ විසින් අම්පාර දිස්ත්‍රික්කයේ අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කර දී ඇත. මෙම ප්‍රතිපාදන අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වෙන් වශයෙන් ලබා දුන් ආකාරය ඇමුණුම 1 සහ ඇමුණුම 2 යනුවෙන් සභාගත කරනවා මන්ත්‍රීතුමා. ඒක ඔබතුමාගේ දැනගැනීමට පුළුවන්. ඒ අනුව වැය විෂය 103.218.2.1.15.1 යටතේ මේ පහත මං කියන්නම්. ඒ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් 3,83,10,933.83 ප්‍රතිපාදන වෙන්කර දී ඇත. එම ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද වෙන් කළ ආකාරයත් ඇමිනුම එක වශයෙන් සභාගත කරනවා. ඒ සංවර්ධන ව්‍යාපෘති නිවාස පිරිසිදු කර ගැනීමේ දීමනාව, මුළුතැන්ගේ උපකරණ මිලදී ගැනීම සඳහා දීමනා, ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් වෙත ගෙවන දීමනා, නිවාස කුලී දීමනා, පාසල් ළමුන් වෙත පාසල් උපකරණ මිලදී ගැනීම දීමනා, ආගමික ස්ථාන පිරිසිදු කිරීමේ දීමනා, මරණ වන්දිගේ වීම, කඩිනම් සහන හා පානීය ජලය සැපීම, පිරිසිදු ආහාර වියලිසලක සැපීම, සුරක්ෂිත මධ්‍යස්ථානවලට පහසුකම් ලබා දීම, පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම වෙනුවෙන් කරනු ලබන ගෙවීම්, ආපදා සහන ලබා දීමට අදාළ ඉන්ධන දීමනා. ඒ වගේම අර වැය විෂය යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් 19,71,40,000 ප්‍රතිපාදන වෙන් කරලා දීලා තිනවා ඔබගේ ඒ පළාතේට. එම ප්‍රතිපාදන ප්‍රාදේශීය කාර්යාලය වෙත වෙන් කළ ආකාරය තමයි රැමුණුම දෙකෙන් සඳහන් වෙන්නේ. ආපදාවට පත් තනි සුළු හා ශුද්ධ ව්‍යාපාර සඳහා දීමනා,
නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ගෙවීම් අර්ධහානි ව්‍යාපාර ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා ගෙවීම් නැවත පදිංචි කිරීමේ වැඩසටහන පූර්ණ හානි නිවාස අධි අවදානම් නිවාස ප්‍රශ්නේ රෝමානුලක්කන් දෙක අඩ්ඩලාචේනේ තිල්ලේයාරු සම්බුක්කුලප්පු කෝණවත්ත යන ප්‍රදේශවල අවිහිරතා හේතුවෙන් අඩ්ඩලාචේන අක්කරපත්තු ආලියඩවෙන් ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයට ගොදුරු වී ඇති බව අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත අනුව තහවුරු වෙලා තියෙනවා. 2013 අඩ්ඩලාචේන අක්කරපත්තු ආලියඩවෙම්බු, 2014 අඩ්ඩලාචේන අක්කරපත්තු ආලියඩවෙම්බු, 2019 අඩ්ඩාලචේන අක්කරපත්තු ආලයඩවම්පු, 2020 ආලයඩවම්පු විතරයි. ඊට පස්සේ 2021 ආලයඩවම්පු විතරයි, 2024 අඩ්ඩාලචේන අක්කරපත්තු ආලයඩවම්පු, 2025 ආලයඩවම්පු. ඊට ප්‍රශ්නය රෝමානු තුන, මෙම ප්‍රදේශවල පවත්නා කානු පද්ධතිවල අවහිරතා ඉවත් කිරීම සහ කානු පද්ධති නඩත්තු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විෂයපතේට අදාළ වෙන්නේ නැහැ මන්ත්‍රීතුමා. ඒක 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනතේ හතරවන කොටසේ 79, 80, 81, 82 වගන්ති ප්‍රකාරව මෙම ගැටළු සම්බන්ධ වගකීම් ප්‍රදේශයේ පළාත් පාලන ආයතන වලට තමයි අදාළ වෙන්නේ. ප්‍රශ්නේ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
එපමණයි.
ගරු මන්ත්‍රීතුමා.
සභා නායකයෝ, ගෞරව ප්‍රදී අමචරණම මේලදී කෙල්වි උണ്ടേ සමර්ප්‍රේණ. கடந்த 2024 ஆண்டில் அம்பாறை மாவட்டத்தில் ஏற்பட்ட வெள்ள காலத்திலே 5,250 மில்லியன் எமது மாவட்ட மக்களுக்கு நஷ்டம் ஏற்பட்டுள்ளது. கௌரவ ஜனாதிபதி அனுர குமார திசாநாயக்க அவர்களின் தலைமையிலே அம்பாறை மாவட்டத்தின் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்திலே இது தொடர்பான முன்மொழிவுகளை நான் முன்வைத்துள்ளேன். தேசிய அடுத்த சபையின் கூட்டத்திலும் இது தொடர்பாக முன்மொழிவுகளை நான் முன்வைத்தேன். அதாவது மழை காலங்களிலே எங்களுடைய அட்டாளைச்சேனை அக்கறை பெற்று ஆலையடிவேம்பு பிரதேசங்களில் இருக்கின்ற சுமார் 8,500 ஏக்கர் காணிகள், தங்கம் விளைவது போன்ற காணிகளாக இருந்த அந்த காணிகள் சேனநாயக்கா சமுத்திர அமைப்பின் ஊடாக அது வெள்ளத்தினால் தொடர்ச்சியாக பாதிக்கப்பட்டு வருகின்றது. அது விவசாய இரிகேஷன் சம்பந்தமாக எங்களுடைய கௌரிய லால்காந்த மத்துமா அவரோடு நாங்கள் கழிச்சு அதனுடைய ஏற்பாடு நடக்கிறது. இந்த மழை காலத்துக்கு இடையில் சல்மீனியா என்கிற அந்த சல்மீனியா வந்து அந்த ஆறுகளை வடிச்சல்களை தடை செய்வதனால் விவசாயிகளுக்கும் வெள்ளத்தினால் ஏற்படுகின்ற மக்களுக்கும் பாதிப்பு ஏற்படுகின்றது. எனவே கௌரவ பிரதி அமைச்சர் அவர்களே, உங்களுடைய அனைத்து வார அமைச்சின் ஊடாக ஒரு நீரிலை மிதந்து துப்புரவு செய்கின்ற லெஜர் ஒன்றை நீங்கள் கொள்முதல் செய்து அம்பாறை மாவட்ட அரசாங்க அதிபரிடம் அல்லது அம்பாறை மாவட்ட அனைத்து விவகார அமைச்சிடம் நீங்கள் கையளிக்க வேண்டும் என்று நான் கோரிக்கை விடுகின்றேன். ஏனென்றால் நான் கிழக்கு மாநிலத்திலே நீர்ப்பாசன அமைச்சராக இருக்கிற காலத்திலே அவ்வாறான ஒரு லெஜரை நாங்கள் கொள்வனவு செய்து அதனை மத்திய நீர்ப்பாசன திணைக்களத்துக்கு வழங்கி ஒவ்வொரு வெள்ளங்கள் வருகின்ற போதும் அதனை துப்புரவு செய்கின்ற நடவடிக்கையை ஏற்படுத்துகின்றோம். எனவே இது ஒரு ஒரு எங்களுடைய தேசிய அனைத்து
சபை.
எனவே நீங்கள் இந்த லெஜர் ஒன்றை இந்த அட்டாளைச்சேரி அக்கறை பற்றி ஆலையடிவிப்பிலே இந்த சல்மீனியா வருகின்ற தடையை நீக்குவதற்கு உங்களுடைய அமைச்சினால் கொள்வது செய்தால் நல்லமாயிருக்கின்றேன் என்று நினைக்கின்றேன். எனவே அதுக்குரிய ஏற்பாடுகள் செய்வீர்களா?
கரு நியோஜமாத்திருமா,
கரு கதாநாயகத்துமணி, மீ கரு மந்திரித்துமா, மேக்க அப்பி மீ பேதிலி கரகண்ணோனி தன் மெத்தனமே காணு பத்தி அரமா கிவ வகை அட்டலாட்டியன அக்கர பத்து ஆலையடி வெம்பு ඇත්ත. ඒ ගොවි ඉඩං වගා කරන ඉඩං අක්කර 8,500කට වඩා වැඩිය තියෙනවා. ඔබ හරි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාණු පද්ධතිවල සල්විනියා වැවිලා තියෙනවා. ඒකෙන් වතුරාවට පස්සේ ඉර වෙලා වතුර ගලලා මේ වගාවල් වලට හානි සිද්ධ වෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජල ගලවීමක් වුණාට පස්සේ ඇතිවන තත්ත්වය මගහරව ගන්න තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධ වෙන්නේ. නමුත් දැන් මේ සල්විනියා සුද්ධ කිරීම මම අර ඔබතුමාගේ අර ප්‍රශ්නෙට පිළිතුරු සපයනකොටත් කිව්වේ ඒක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානට අයිති එකක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවන් පළාත් සභාවන් වලින් තමයි සිද්ධ කරගන්න ඕනේ. අපිත් මැදිහත් වෙන්න දිස්ත්‍රික් ලේකම්ටත් කියලා වෙනම ලෙජර් එකක් හදලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඒක කිරීමේ පරිපාලන වශයෙන් අපහසුතාවයක් තියෙනවා. නමුත් නැවතත් අපි සලකා බැලීමක් කරන්නම් ඔබතුමාගේ ඉල්ලීම පරිදි.
கரு மந்திரித்துமா
எனது இரண்டாவது கேள்விக்கு முன் கௌரவ பிரதியமைச்சர் அவர்களே, வெள்ளம் ஏற்படுகின்ற காலத்தில் மட்டும் நீங்கள் அதை துப்புரவு செய்து தருவதற்கான ஒரு வாகனத்தை நீங்கள் லெஜரை கொள்வனவு செய்ய வேண்டும் என கேட்டு, எனது இரண்டாவது மேலதிக கேள்வி, கடந்த 2024 ஏற்பட்ட வெள்ள அனர்த்தத்தினால் பாதிக்கப்பட்டவர்களுக்கு அம்பாறை மாவட்ட அரசாங்க அதிபரின் அனுமதியுடன் லவ்ஹொல பொத்துவில் அக்கறை பெற்று மற்றும் அட்டாளச்சேனி ஆகிய பிரதேச செயலாளர் பிரிவுகளில் வெள்ளத்தினால் பாதிக்கப்பட்டவர்களுக்கான உலர் உணவு வழங்கிய ரவுஃப் ரீடர்ஸ், மாயிதாஸ், எம்ஐஎம் ரீடர்ஸ், பகட் புக் சிட்டி ஆகிய வியாபார நிலையங்களுக்கு இதுவரையும் கொடுப்பனவுகள் வழங்கப்படவில்லை என்பதனை பாராளுமன்றத்திலும் கௌரவ ஜனாதிபதி அவருடைய தலைமையில் நடைபெற்ற பாதுகாப்பு அமைச்சருடைய ஆலோசனைக் கூட்டத்தில் நானும் கௌரவ பாராளுமன்ற உறுப்பினர் எம் எஸ் வாஜித் அவர்களும் பல தடவைகள் கோரிக்கை விடுத்தோம். ஜனாதிபதி அவர்கள் கொடுப்பனவை வழங்குமாறு பணிபுரியும் வழங்கினார்கள். அதனை அடுத்து லவ்ஹொலை பிரதேச செயலகத்துக்கு மாத்திரம் ஒரு பகுதி நிதி வழங்கப்பட்டிருக்கிறது. ஆனால் இதுவரை பொத்துவில் அக்கறை பெற்று அட்டாளச்சேரி பிரதேச பிரிவில் உடல் உழவு வழங்கப்பட்ட தனியார் வியாபாரிகளுக்கான கொடுப்பனவுகள் இதுவரையும் வழங்கப்படவில்லை. இந்த நிலையிலே தனியார் வியாபாரிகள் நீதிமன்றங்களுக்கு சென்று வழக்கு தாக்கல் செய்துள்ளனர். இவ்வழக்குகளுக்கு பிரதேச செயலாளர்களும் அக்கறை பெற்று நீதிமன்றம் செல்ல வேண்டிய நிலை உருவாகியுள்ளது. அது மாத்திரமல்லாமல் பிரதேச செயலாளரும் பிரதேச செயலாளருடைய கணக்காளர்களும் வழக்கிலே நீதிமன்றம் செல்லக்கூடிய நிலைமை வந்திருக்கிறது.
எனவே
அக்கறை பெற்று மற்றும் அட்டாளச்சேரி ஏற்பட்ட வெள்ளத்தினால் பாதிக்கப்பட்டவருக்கு வழங்கப்பட்ட உலர் உணர்வுகளை கொடுப்பனவை வழங்குவதற்கான நடவடிக்கைகளை மேற்கொள்வீர்களா?
கரு கதாநாயகத்துவனி, ඔව් ගරු මන්ත්‍රීතුමා, මේක 2023 අවසානයේ දෙසැම්බර් සහ 2024 ජනවාරි මාසවල ඇතිවිත ජල ගැල්මෙන් ඒ පුද්ගලික ආයතනවලින් ආහාර ලබා දීලා තිනවා සහන ආබාධ මේ ආහාර හැටියට. එතකොට ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඉදිරිපත් කරන ලද ඒ ආපදා තත්ත්වය යටතේ බෙදා හැරින ලද බඩුවල ලොකු විෂමතාවයක් තිබිලා තියෙනවානේ. ඒක තමයි මේ විමර්ශන කටයුතු කරලා තින්නේ. දැන් 2026 ජූලි 22 වෙනිදා අඩාලචේන ප්‍රාදේශීය ලේකම් ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් කළා. ඒවා ගෙවීම් කරන්න මිලියන 1.45ක් මුදලක් ෆයිරුස් බ්‍රදර්ස් අන්න ඒකට ගෙවීම් කරන්න දැනට නිර්දේශ කළා තිනවා. ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තා ටික ආපු ගමන් ඒ ගෙවීම කරන්න පුළුවන්. එතකොට ලාහුගල එක ගෙවලා තිනවා. ඒ වගේම ප්‍රශ්නේ තියෙන්නේ අම්පාර සහ අනිත් මේ අඩලචේනේ විමර්ශන කරගෙන යනවා. ඒකත් එට අනිද්දම විමර්ශන වාර්තා ආවට පස්සේ නිර්දේශ කළා ඒ ගෙවීම් කටයුතු ඉවර කරනවා. ඒක හරි.
ප්‍රශ්නාංක 9 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය, පරිසර අමාත්‍යමගේ ඇසීමට.
මම අසනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
මම ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. අයන්න පළවෙනි කොටස ලියාපදිංචි ලිපිගොනු පදනම් කරගනිමින් නෛතික ගැටලු නොමැති හීල අලියතුන් සංඛ්‍යාව 56ක් දැනට හඳුනාගෙන තියෙන පරිදි ලිපිගොනු ක්ලියර් ඒවා. 2 ඉහත සඳහන් කරන ලද නෛතික ගැටලු නොමැති හීලා අලියතුන් සහ ඔවුන්ගේ හිමිකරුවන්ගේ ලිපින ඇතුළත් වාර්තාව මම සභාගත කරනවා. 54ක ලිස්ට් එකක් නිසා කියවන්න අමාරුයි. 3 කොටස හීලා අලියතුන් සන්තකයේ තබා ගැනීමේදී ප්‍රථමයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු අතර ඉන්පසු ඔවුන් වාර්ෂික බලපත්‍ර ලබා ගැනීම සඳහා සිදු කළ යුතුය. මෙම කටයුතු වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනති දක්වා ඇති ප්‍රතිපාදන මත සකස් කරන ලද අංක 662 ඇලිරක් 4 සහ 1991 5/14 දින ඇති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සිදු කරනු ලැබ ඇත. 4 එක ඔව් මේ ඊට අමතරව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් දේශීය බාහිර පාර්ශවයන් වෙත දුන් හස්තින් අතුරෙන් දැනට ජීවත්ව සිටින හස්තින් සම්බන්ධයෙන් වාර්ෂිකව පසුවිපරමක් සිදු කරනු ලැබේ. 5 කොටස හීලා අලියතුන්ට
හිංසා කිරීම සම්බන්ධව යම් පැමිණිල්ලක් ලද විකස ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ජාතික සද්දෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති අලියැතුම් සඳහාද පසු විපරමක් වාර්ෂිකව සිදු කරනු ලැබේ. මෙම කටයුත්ත විද්‍යාත්මක සේවයේ මාණ්ඩලික නිලධාරියෙකු හා පශු වෛද්‍යවරයෙකු සහ සංවර්ධන නිලධාරියෙකු හෝ සත්ව පාලකවරයෙකු හෝ හස්ති භාරකරුවෙකු වැනි මණ්ඩලයකින් තමයි සිද්ධ කරන්නේ. අවම වශයෙන් මේකට 3 දෙනෙක්වත් සම්බන්ධ විය යුතුයි. ඔව් ඒකේ ආ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ පසුගිය දිනවල විශේෂයෙන්ම අපේ බෞද්ධ සංස්කෘතියට හා සම්බන්ධ උත්සව ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් මේ හීලා ඇතුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මම හිතන්නේ සෑම වසරකම මහනුවර දළදා පෙරහැර සමයේදී තමයි මේ කතිකාවත ඇති වෙන්නේ. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියට පටහැනි ඇතැම් පුද්ගලයන් ඒ වගේම සමහර රටවල් වලින් මේ වෙන බලපෑම් වලට අනුව ගරු කතානායකතුමනි පොඩ්ඩක් ඉතිහාසය ගැන මතක් කරොත් මම හිතන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී අපේ රටේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී රටක් හැටියට තියෙනකොට තමයි මම හිතන්නේ අපේ රටේ වැඩිම අලි සංඛ්‍යාවක් ඝාතනය වුණේ. විශේෂයෙන්ම සැමුවෙල් බේකර් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා එතුමා විසින් ලියන පොතේ තියෙනවා එතුමා විසින් පමණක්ම අලින් 500කට ආසන සංඛ්‍යාවක් ඝාතනය කළා තියෙනවා කියලා. ඉතින් එවැනි පසුබිමක මහනුවර දළදා පෙරහැර වැනි ආගමික හා සංස්කෘතික උත්සව අපගේ ජාතික උරුමේ සහ අනන්‍යතාව වැදගත් කොටසක්. ඒත් අද වන විට මේ ශ්‍රී ලංකාවේ මම හිතන්නේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට ඒ සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා 65 කියලා ඔබතුමා කිව්වා. ඉතින් ඒ 65න් බහුතරයක් 70%ක්ම අවුරුදු 65 70ක් විතර වයස හීලා ඇතුන් තමයි ඉන්නේ. ඉතින් මේ විදියට ගියොත් අපේ මේ සම්ප්‍රදායන් පවත්වාගෙන යාමට අපට අපහසු වෙනවා. විශේෂයෙන්ම අලි ඇතුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරමින් මහනුවර දළදා පෙරහැර වැනි සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායන් අනාගත පරපුරටත් රැගෙන යාම සඳහා රජය ගැනීමට බලාපොරොත්තු වන දිගු කාලීන සැලැස්ම මොකක්ද කියලා තමයි මම අහන්න
කැමතියි.
විශේෂයෙන්ම කියන්න ඕනේ දළදා පෙරහැර හෝ වෙනත් ආගමික කටයුතු වලට අලියතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිඳු නියෝගයක් කිසිඳු බාධාවක් කිසිඳු ආකාරයේ ලබා නොදීමේ තීරණයක රජය නැහැ. ඒ වෙනුවෙන් අදාළ පහසුකම් අපි සපයනවා. ඊට අමතරව මේක දීර්ඝ කාලීනව ගත්තොත් මේකට ඇත්තටම ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් නඩු කීපයක් ගිහිල්ලා තිබුණා. මේ ගැසට් පත්‍රයට අදාළව එක එක කොටස් ඉවත් කිරීම සඳහා නඩු තීන්දුව කීපයක්ම ලබා දීලා තිබුණා. ඉතින් ඒක නිසා අපි වර්තමාන රජය තීරණය කෙරුවා විශේෂයෙන්ම සංස්කෘතික හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයත් ඒ වගේම මේකට විශේෂඥ කණ්ඩායමක් එක්ක මේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැසට් නිවේදනයක් සකස් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා ඒකේ හොඳ විශේෂඥ පිරිසක් ඉන්නේ. ඒ පිරිස මේ වෙනකොට ඒක සකසමින් තියෙනවා. ඒක අවසාන අදියරේ තියෙනවා. මෙන්න මේ හීලා අලියතුන් ළඟ තබා ගැනීම විශේෂයෙන්ම සංස්කෘතික කටයුතු පෙරහැරවල් සඳහා අලියතුන් ලබා දීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කිරීම සඳහා. ඒ වගේම කියන්න ඕනේ අපිට විවිධ පාර්ශවයන් කියන්න පුළුවන්. ඔබතුමිය මතු කරුවා බාහිර පාර්ශවයන් බාහිර රටවලනුත් තියෙනවා කියලා. ඒක කෙලින්ම ගත්තොත් ඇත්තටම තායිලන්තයේ විසින් ලබා දී ඇති ඇතුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. නමුත් ඒ ඇතුන් දෙන්නා හොඳ තත්ත්වෙන් ඉන්නා. අපි ඒ වෙනුවෙන් මීට කලින් වතාවක අපි වෙට් සර්ජන්ලගෙන් සමන්විත කමිටුවක් දාලා ඒ ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සහ අනිකුත් දේවල් අපි පරීක්ෂා කරලා අපි තායිලන්තයට ඇරියා. මෙන්න මේ සතුන්ගේ කන්ඩිෂන් රිපෝට් එක මෙන්න මේකයි කියලා. ඉතින් ඒක විටින් විට වෙනත් වූ අරමුණක් වෙනුවෙන් යම් යම් විමසීම් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ වෙනුවෙන් තායිලන්තයේ තානාපතිවරිය විජයන්ති මහත්මිය ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් සපයනවා. ඒ වෙනුවෙන් විශාල ආදාළ තොරතුරු ටික ඒ රජයට සහ ඒ බාහිර පාර්ශ්වයන්වට ලබා දෙමින් ඒ අදාළ සහයෝගය ලබා දෙනවා.
මගේ දෙවනි අතුරු ප්‍රශ්න කරු කතානායකතුමනි, හීල ඇතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුබසාධනය විශාල වශයෙන් රඳා පවතින ඔවුන් දිනපතා රැක බලා ගන්නා ඇත් ගොව්වන්ගේ දැනුම පුහුණුව හා හැසිරීම මතයි. එබැවින් ශ්‍රී ලංකාවේ ඇත්ගොව්වන්ට අලි ඇතුන්ගේ හැසිරීම රටා පෝෂණය සෞඛ්‍ය රෝග හඳුනා ගැනීම මානුෂීය ලෙස හැසිරවීම හදිසි අවස්ථාවල කළමනාකරණය සහ සත්ව සුබසාධනය පිළිබඳව විධිමත් පුහුණුවක් ලබා දීමට රජය මේ වන විට ගෙන ඇති පියවර කුමක්ද?
ගරුණීය ජමාත්තුමා,
විශේෂයෙන්ම සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව හරහා යම් ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සිද්ධ කරනවා ඇත් ගොව්වන් සම්බන්ධයෙන්. ඇත්තටම ගත්තොත් මේකේ විශේෂත්වය තමයි මෙවැනි රැකියාවකට පැමිණීමේ යම් විශාල අඩුවක් තියෙනවා. ඉතින් ඇතෙක් හෝ අලියෙක් ලබා දීමේදී පුද්ගලික පැත්තට ලබා දීමේදී මේ දක්වාම තිබිච්ච ක්‍රියාපිළිවෙල තමයි ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවද කියලා බලලා තමයි වනජීවී දෙපාර්තමේන්තුව හරහා ඒ ලයිසන් එක දීලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා ඉස්සරහට අපි අර කමිටුව හරහා ඒ කමිටුවේදී ගනු ලබන තීන්දු තීරණ එක්ක ඒ කමිටුව විසින් ගැසට් නිකුත් කරනු ලබන යෝජනා කරන ගැසට් එක අපි ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරනවා. ඒ ඔය කියන කරුණුත් ඒ ගැසට් එකේ අඩංගු වෙනවා. මොකද අලියෙක් හා ඇතෙක් ළඟ තබා ගැනීමේදී තිබිය යුතු මූලික ලක්ෂණ මූලික ගුණාංග මොනවද කියලා බලලා අන්න ඒවට පිළියම් සකසනවා. ඒ අනුව මම හිතනවා ඔබතුමිය ඉදිරිපත් කරපු ඇත්ගොව්වන්ගේ ප්‍රශ්නය අපිට निराකරණය කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් රජය පහසුකම් සපයන දැනුවත් කිරීම සහ ඒගොල්ලන්ට උපදෙස් ලබා දීම සිද්ධ කරනවා.
ප්‍රශ්න අංක 10 ගරු ලාල් ප්‍රේමනාත් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යම ඇසීමට.
මම ප්‍රශ්නය යොමු කරනවා
කතරගම ජමාත්තුමා.
ගරු කතානායකතුමනි, අයන්න රෝමණිලා ක්‍රම 1 අපි මේ ප්‍රශ්න විසඳීමට අදාළව අපි අයදුම් කැඳවීම අපි සීමා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔන්ලයින් මාර්ගය හරහා අපි අදුම් කැඳවන කොට එක යම්කිසි සීමා සහිත විශේෂයෙන්ම අපිට ඇවිල්ලා තියෙන ඇබැර්තු වලට අදාළව තමයි අපි කැඳවන්නේ. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව අපි SL සර්ට් ආයතනයේ සපෝට් එක සහයෝගය අපි ලබාගෙන තියෙනවා. හතරවෙනි එක මේ G2G agreement එහෙම නැත්නම් රජයේ මැදිහත් වෙලා රස්සා ලබා දෙන එක යම්කිසි දූෂණ වංචා සිද්ධ වුණා නම් ඒ සම්බන්ධව විමර්ශන කිරීමට අදාළව අපේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිසිය සම්බන්ධ කරගෙන විශේෂ විමර්ශන පවත්වනවා. ඒ වගේම අපේ අපි දන්නවා ශාරීරික යෝගිතා පරීක්ෂණ සිද්ධ වෙනවා, ෆිසිකල් ටෙස්ට්. ඒවා වීඩියෝ වටිගත කිරීමට අදාළ කරන යම්කිසි ක්‍රමවේදයක් අපි දැන් සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි G2G agreement වලට අදාළ විශේෂයෙන්ම ඊශ්‍රායෙල් සෙක්ට් එකට අදාළව අපි විශේෂ මෘදාන්ත පද්ධතියක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් පද්ධතියක් අපි හඳුන්ලා දෙන යම්කිසි ක්‍රියාවලියක දැන් මේ මොහොත වෙනකොට ඉන්නවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා ඒ හරහා අපිට මේ විනිවිදභාවය තවත් අපිට වැඩි කරගන්න පුළුවන් කියන ඒ විශ්වාසය තියෙනවා. ඒ වගේම තවත් අපි checks and balances අපි ඇති කරලා තියෙනවා. මේ ඒ අදාළ කරන නිලධාරීන්ගේ අත්සන් ඒ වගේම නිර්දේශ අනුව තමයි මේ සියලුම කටයුතු කරන්නට අපි නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා එතනදී ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා. රෝමන් ඉලක්කම් අංක 2 විශේෂයෙන්ම අපි දන්නවා ඕනෑම පුද්ගලයෙක් විදේශ රැකියා සඳහා විදේශගත වෙනවා නම් ලියාපදිංචි විය යුතුයි. මේකට අදාළ කරන ආයතන විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙක් යම්කිසි තවත් පුද්ගලයෙක්ව විදේශගත කරනවා නම් අනිවාර්යෙන් ලියාපදිංචි විය යුතුයි. එහෙම ඒ සම්බන්ධ ප්‍රශ්න ගැටළු නිර්මාණය වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම මේ විදේශ රැකියා ශේෂ්ඨ අදාළව අපේ ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි මහජන පැමිණිලි කැඳවීම. ඒවගේම මේ මහජන පැමිල්ලි පාර ගැනීම අප දන්නව විදේශ නිවෘති කාර්යංශ ශාඛාව ඩිස්ත්‍රික් 22ක තියෙනවා. ඒ සියලුම ශාඛාවලදී මේ පැමිණිලි බාර දෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි බරපතල වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවා නම් ඍජුවෙන්ම බතරමුල්ල පිහිටි ශ්‍රී ලංකා විදේශ නිවෘති කාර්යංශ මූලස්ථානයේදී මේ පැමිණිලි බාර දෙන්න පුළුවන්. අපි එතනදී යොමු කරනවා මේක විශේෂ විමර්ශන ඒකකයේ හරහා සිද්ධ වෙන්න ඕන දෙයක් නම් ඒ විමර්ශනය ඒ විදිහට කරනවා. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා හදිසි වැටලීම් සහ ස්ථාන පරීක්ෂා කිරීමට. ඒකත් නිසි පරිදි සිද්ධ වෙනවා. ඒ වගේම පොලිසිය ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මිනිස් ජාවාරම සහ මිනිස් ප්‍රවාහන විමර්ශන අංශය ඒ වගේම අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් එක්ක ඒකාබද්ධ වෙමින් අපි නිරන්තරයෙන්ම අපි පැටලීම් සහ පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම විදේශ රැකියා නියෝජිත ආයතන සහ බලපත්‍ර නොමැති පුද්ගලයන් සම්බන්ධව අපි විමර්ශන කරනවා. දැනටමත් අපේ ආයතන හරහා විවිධ විමර්ශන පවත්වාගෙන අපි මේකට අදාළගෙන විසඳුම් ලබා දෙමින් පවතිනවා. රෝමන් ඉලක්කම අංක 3 අපි එතරම් ක්‍රමවේද කීපයක් අපි හඳුල්ලා දීලා තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මේ G2G කාණ්ඩ හරහා විදේශගත වීමට අදාළව යම් කිසි පුද්ගලයෙකුට අදාසක් තියෙනවා නම් අපි ඒ පුද්ගලයන්ව තමන්ට අදාළ කරන මේ ශේෂ්ඨවලට විතරයි අපි යොමු කරන්නේ. අතීතයේ යම් කිසි ප්‍රශ්න ගැටලු තිබුණා මෙතනදී කාණ්ඩ 7ක් තිබ්බා නම් එකම පුද්ගලයා කාණ්ඩ 7ටම ඇදුම්පත් කැඳවන යම් කිසි මේ ඇදුම්පත් ලබා දෙන ක්‍රමවේදයක් තිබුණා. නමුත් ඒක සමස්තයක් විදිහට වෙනස් කරමින් අපි දැන් සමත් වෙලා ඉන්නවා යම් විශේෂ ලෙස කාණ්ඩ 2කට අදාළ පුද්ගලයා යොමු කිරීමට අදාළව. ඒ වගේ අපි මේ ප්‍රශ්න අදාළවත් කියන්නට ඕනේ. අපි යම් කිසි සීමා සහිත කැඳවීම් තමයි අපි සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අපිට රසා 3000ක් විතර අපිට ලැබෙනවා නම් අපි රසා 4000කට අදාළ කරන ඒ අයදුම් තමයි කැඳවන්නේ. එතනදී අපි තෝරාගෙන බේරාගෙන අපිට යන්න පුළුවන්. එහෙම නැතුව අර අතීතයේ සිද්ධ වෙච්ච විදියට අසීමිත කැඳවීම සිද්ධ කරන්න ඒ හරහා විවිධ අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා. ඒක සමස්තයක් විදිහට අපි නතර කිරීමට අදාළ කරන උත්සාහයේ පළවෙනි ක්‍රියාමාර්ගයක් විදිහට තමයි අපි සීමා සහිත කැඳවීම අපි ගන්න වෙබ් පෝර්ටල් එක හරහා. රෝමන් ඉලක්කම අංක 4 මෙතන විදේශ රැකියා සම්බන්ධ මේ නියෝජිත ආයතන එහෙම නැත්නම් ඒජන්සි වලට අදාළ ප්‍රශ්න මේක. මේ ඒජන්සි නියාමන කිරීමට අදාළව අපි බලපත්‍ර ක්‍රමයක් හඳුලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත 1985 පනත හරහා තමයි මේක ලබා දෙන්නේ. එතනදී ඕනෑම පුද්ගලයෙක් විදේශ රැකියාගත කිරීමට අදාළ කරන කටයුත්තක් යම්කිසි ආයතනයක් කරනවා නම් අනිවාර්යෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී යුතුමයි. ඒ වගේම අපි ආයතනයක් විදිහට අඛණ්ඩ පරීක්ෂණය සිද්ධ කරනවා. එතනදී විවිධ දේවල් අපි බලනවා. විශේෂයෙන්ම පැමිණිලි විමර්ශන කිරීම, ඒ වගේම ලේඛන පරීක්ෂා කිරීම, ඒ වගේම නියමිත කොන්දේසි වලට අදාළවත් අපේ යම්කිසි පරීක්ෂණ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ටිකත් අපි නිසි පරිදි කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි අපි යම්කිසි කොන්දේසියක් උල්ලංඝනය වෙලා තිබුණා නම් අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි බලපත්‍ර අහෝසි කිරීම. එහෙම නැත්නම් බලපත්‍ර සමස්තයක් විදිහට අපිට අහෝසි කරන්නත් පුළුවන්. ඒ වගේම බලපත්‍ර తాවකාලිකව අත්හිටවන්නත් පුළුවන්. ඒ වගේම අනාගතයේදී මේ බලපත්‍ර අලුත් වෙලියා කරනකොටත් මේ පැලගේ ප්‍රශ්න, ඒ කියන්නේ මෙයාලගේ වැරද්දට අනුව උසාවි වැරදිකාරයා විදිහට පත් වෙලා තිබුණා නම් අනාගතයේට යම්කිසි ආකාරයෙන් අලුත් වෙලියා කරනකොටත් අපිට මේක අත්හිටවන්න, එහෙම නැත්නම් අලුත් වෙලියා නොකරන්නත් අයිතියක් තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ විදිහට. ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අපිට අයිතියක් තියෙනවා. විමර්ශනයට අදාළ කරන වෙන ආයතනයක් තියෙනවා. ඒ වගේම නීති අංශය හරහා අපි මේ සියලුම කටයුතු අපි කරගෙන යනවා. ආයන්න අදාළ
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මට ඇමතිතුමාගේ පිළිතුර ආශ්‍රිතව විමසන්න අවශ්‍ය අතුරු ප්‍රශ්න හැටියට අපි දන්නවා දැන් මේ ආයතනය ඉතාමත් දූෂිත ආයතනයක් හැටියට පැවතුන එකක් සහ ඒවයි වගකීම දරපු ඇමතිවරු සහ ඊට අදාළ හිතවතුන් දැනටත් නීතියේ රැහැනට අසු වෙලා තියෙන බව අපි දන්නවා. නමුත් ඔබ ඉතාමත් කෙටි කාලයකදී යම්කිසි ඉතාමත් හොඳ පියවරයන් කිහිපයක් තියලා තියෙනවා සහ පියර ගනිමින් ඉන්න ඒ ගැන අපි සතුටු වෙනවා ස්තුතිවන්ත වෙනවා. ඒත් තවදුරටත් ගරු ඇමතිතුමනි අපිට මැසිවිලි නැගෙනවා මේ රැකියා අපේක්ෂිත තරුණයන්ගෙන් සහ දරුවන්ගෙන් ඒ අය කාලයක් තිස්සේ මේවට ඔබගේ වෙබ් අඩවියට ලියාපදිංචි වෙලා කාලයක් තිස්සේ රැඳී බලා සිටින නමුත් ඒ අයට අවශ්‍ය අවස්ථාව නොලැබෙන එක ගැන ඒ වගේම කන්සල්ටන්සි කම්පැනි ගැනත් ඒගොල්ලා නිතරම අපිත් එක්ක ප්‍රශ්න නගමින් ඉන්නවා. මම ඔබතුමාගෙන් ඒ ගැන කරුණු දැනගන්න කැමතියි.
සුටි ගරු කථානායකතුමනි මේ ආයතන කියලා මම සමස්තයක් විදිහට කියන එකට වඩා ලංකා විදේශ රැකියා ශ්‍රේෂ්ඨ අධාලව ප්‍රශ්න ගැටළු රාශියක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් අපි ආණ්ඩුවක් විදිහට දැන් සමත් වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ රස්සාවට අයත් රාජ්‍ය අංශය සම්බන්ධවත් මේ මොහොත වෙනකොට අපි පැමිණිලි කරමින් අපි විමර්ශන කටයුත්තක් අපි කරගෙන යනවා. හිටපු අමාත්‍යවරයා ඇතුළු අපේ විදේශ වණ්‍යුති කාර්යාංශයේ හිටපු සභාපතිතුමා ඇතුළු විවිධ අයට විරුද්ධව මේ මොහොත වෙනකොට විවිධ පාර්ශ්වයන් විසින් විමර්ශන කරගෙන එයාලා නීතිය රාමුව තුළ එයාලා වැරදිකාර විදිහට ඔප්පු වෙනවා නම් දඬුවම් ලබා දීමට අදාළ කරන ක්‍රියාමාර්ගයේදී අපි රත වී සිටු. ඒ වගේම තමයි ආයතනයට අදාළ නිලධාරීන් කීප දෙනෙක් විශේෂයෙන්ම පසුගිය අවුරුද්දේ එක විමර්ශනයක් අපි කරගෙන යනකොට 6 දිනක් අපි එකපාරටම අපි වැඩ තහනමට ලක් කරන්නට සිද්ධ වුණා. ඉතින් ඒ වගේ විවිධ ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා. අපේ යුතුකම මේක පිරිසුදු ශ්‍රේෂ්ඨයක් විදිහට පත් කිරීමට අදාළව ඒ වගේම තමයි මෙතනදී අර වෙබ් එකේ දීර්ඝ කාලයක් රැඳී සිටින එකට අදාළව යම්කිසි ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා අහලා තිබුණා. ඕනෑම දෙයක් ගත්තොත් එහෙම ගිවිසුම් ප්‍රකාරව තමයි සිද්ධ වෙන්නේ. ගිවිසුම් ප්‍රකාරව ගත්තොත් එහෙම වෙබ් එකෙන් අදාළ පුද්ගලයාව තෝරා රස්සාවක් ලබා දීමට අදාළව යම්කිසි කාල රාමුවක් සඳහන් කරලා නැහැ. ඒ නිසා අපි G2G කාණ්ඩේ හරහා විශේෂයෙන්ම ඉස්රායිල් වෙන්න පුළුවන්, කොරියා වෙන්න පුළුවන් මේ G2G කාණ්ඩේ හරහා අපිට ලැබිලා තියෙන මේ රැකියා අවස්ථාවලදී අපි ඒ අදාළ පාර්ශ්ව කරුවන්ටත් අපි දිගින් දිගටම අපි දැනුවත් කරා මේ සම්බන්ධව යම්කිසි නිශ්චිත කාලවකවානුව තුළ අපිට මේ උත්තරයක් ලබා දෙන්න මේ සියලු දෙනාම බඳවා ගැනීමට අදාළ කරන ක්‍රියාමාර්ගය ඇති කරනවා කියලා. නමුත් අපිට සමහර තැන්වලදී ඒකට අදාළ කරන සාර්ථක උත්තරේ ලැබිලා නැහැ. නමුත් අකණ්ඩව අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරමින් මේකට විසඳුමක් ලබා දීමට අදාළව අපි මැදිහත් වෙනවා. ඒ වගේම තමයි කන්සල්ටන්සි සමාගම් සම්බන්ධව කියලා තිබුණා. කන්සල්ටන්සි සමාගම් කියලා කියන්නේ අපිසි උපදේශයක් ලබා දෙන ආයතන. කන්සල්ටන්සි සමාගම කිසිසේත්ම රැකියා සඳහා කාවවත් බඳවා ගැනීමට අදාළ කරන ඒ අයිතිය එහෙම නැත්නම් ඒ නීතිමය පටපිටාව කියලා නැහැ. එහෙම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවන කිසිම ආයතනයක් විදේශ රැකියා සඳහා කාවවත් බඳවා ගැනීමට අදාළ කරන ඒ අයිතිය නැහැ කියන ඒ කාරණාවත් මේ උත්තරීතර සභාවේ මම කියන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, ඊළඟට මට පැන්නගින ප්‍රශ්නය තමයි දැන් අපි දන්නවා මේ රැකියා බලාපොරොත්තුෙන් ඉන්න ඉතාමත් දුප්පත් දරිද්‍රතාවයෙන් රැකියාවක් ලබා ගැනීම සඳහා තමයි තරුණයන් පෙළඹිලා ඉන්නේ. ඒ වගේම ඒ අය ඒ දුප්පත්කම නිසාම ඒ අයට මුදල් ගෙවලා යැවීමේ හැකියාවක් නැහැ. නමුත් අපි දකිනවා මේ රැකියා කොයිතරම් දුෂ්කර වුණත් ඒ යුද තත්ත්වයන් තුල පවා අදත් එවැනි රැකියා සඳහා දරුවන් රැකියා ඉල්ලමින් තියෙනවා. ඒ අතරේ අපි දකිනවා තවදුරටත් මුදල් අය කරමින් මේ අය පිටරට යැවීම සඳහා කටයුතු කරන ආයතන සහ අපි මීට කලින් අහලා තියෙනවා කලින් ආණ්ඩු යටතේ ලිස්ට් හදලා ඒ ලිස්ට් එකට අනුව ඒත් මුදල් අය කරගෙන රට යවපු අවස්ථා. මේ දෙක අතර වෙනසත් මම ඔබෙන් පැහැදිලි කරගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, අපි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව යටතේ කිසිසේත්ම විදේශ රැකියා සඳහා ලිස්ට් ක්‍රමවේදයට අපි යවන්නේ නැහැ. අතීතයේ වෙන අක්‍රමිකතා සිද්ධ වෙලා තිබුණා. ඒ සම්බන්ධව අපි විමර්ශන රාශියක් පවත්වාගෙන යනවා. අපි මෙතනදී විනිවිදභාවයක් අපි ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔන්ලයින් පෝර්ටල් හරහා විතරයි අපි ඇඳුම් කැඳවන්නේ. ඒ නිසා අපි ඒකට අදාළ කරන යම්කිසි සිස්ටම් එකක් අපි හදලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේක ඇවිල්ලා ජනතාවට අයිති කෝටා, මේ කෝටා සමස්තයක් විදිහට ජනතාවටම යා යුතුයි කියන බලාපොරොත්තුව තියෙනවා. මන්ත්‍රීවරයාගේ එහෙම නැත්නම් හිටපු අමාත්‍යවරු කරපු විදිහට තමන්ගේ ඩිස්ත්‍රික් වලට හෝ එහෙම නැත්නම් තමන්ගේ ගජමිතුරුන් හරහා හෝ එහෙම නැත්නම් තමන්ට හිතවත් සමාගම් අතර මේක බෙදාගත්තා වගේ නොව අපි බලාපොරොත්තු වෙනවා මේක මේ රටේ ජීවත් වෙන සියලුම තරුණ තරුණියන්ට ඒ වගේම සියලුම පුරවැසියන්ට හිමි කෝටා කියලා. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ විනිවිද භාවයේ ඉදිරියටත් අපි අරන් යනවා.
ප්‍රශ්න දෙවෙනි වටය ප්‍රශ්න අංක 2 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානක මහනා ප්‍රශ්න
ගරු අමාත්‍යතුමා
පිළිතුර සභාගත කරමු.